අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශකයන්න් වහන්සේ ධර්මදේශනාව සඳහා සාදු නාද දෙමින් අපි පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. සුපින්වත්නි, අද ධර්මදේශනාව සඳහා සම්පූර්ණ තනි දායකත්වයක් වශයෙන් දායකත්වයේ ලබාගෙන තිබෙනවා ඇලුවිව් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා, බිරිඳ, දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාති පිරිස සහ එම ආයතනයේ සේවක පිරිස විසින්. සුපින්වත්නි, අපි ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආම භන්තේ
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආම භන්තේ සාදු සාදු සාදු.
සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා
සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු
සංගාමේමේ මතං සේයෝ යං ච ජීවේ පරාජිතෝති
සාදු සාදු සාදු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් තමන් වහන්සේ පදන් වීර්ය කරන කාලෙහිදී මාරදිව්‍ය පුත්‍රයාට පවසන්ට යෙදුණු අභීත සිංහනාදයක් ඒ ප්‍රකාශිත වුණේ. ප්‍රධාන සූත්‍රයෙහි සඳහන් වෙනවා භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ බෝධිසත්ව කාලේ සම්බුද්ධත්වයේ පිණිස බලවත් වූ වීරියක් කරපු ආකාරය පිළිබඳව. බක්පුර පසළොස්වක් පොහොය ගෙවුණයින් පස්සේ බොදුනු හැම දෙනාම සූදානම් වෙන්නේ ඊළඟට එළඹෙන වෙසක් පුණු පොහොය නිමිති කරගෙන භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝ පහළවීම සම්බුද්ධත්වය එවාගේම සම්බුද්ධ පරිනිර්වාණය කියන තෙමගුල සැරමරීමටයි. ඒ තෙමගුල සැමරීම සඳහා ආමිස වූ ප්‍රතිපත්ති වූ විවිධාකාර පුණ්‍යෝත්සව පූජාවන් සිද්ධ කරන්නට ගිහි පැවිදි ශ්‍රාවක සෑම දෙනාම වගේ සූදානම් වෙනවා. භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී පස්මරුන් පරදවා ජය ලැබූ බව ධර්මයේ සඳහන් වෙන කරුණක් අටකථාදීහි සඳහන් වෙනවා. ඉතින් අපි දැනගන්නට ඕන භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී එසේ පරදවනු ලැබූ පස්මරුන් කවුරුන්දයි කියලා. මේ පින්වතුන් අහලා තියෙන හැටියට භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී පරදවනු ලැබූ පස්මරුන් කවුරුද? ඔව් අහලා තියෙනවද? පංචමාරජිතෝ නාථෝ යනාදි වශයෙන් කියලා සඳහන් වෙන්නේ මාර්ය පස් දිනක් පැරද්දෙව්වයි කියලා. අහලා නැද්ද? ඔව් කවුද? අන්න හරි. එක මාරයෙක් තමයි කිලේශ මාර. හිතේ තියෙන කෙලෙස් නම් වූ මාරය. මාරයෙක් හැටියට හඳුන්වනවා හිතේ තියෙන කෙලෙස්. මොනවද කෙලෙස් කියන්නේ? ඔ අන්න හරි. හිත අපිරිසිදු කරන, කිලිටි කරන රාග ద్వේෂ මෝහ ආදියට කියනවා කෙලෙස් කියලා. එතකොට මේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහ ආදී හිත කිලිටි කරන දේවල් මාරයෙක් හැටියට හඳුන්වනවා. ඊළඟට තව මාරයෙක් කියන්න බලන්න. ක්ලේශ මාර කිව්වනේ. අන්න ස්කන්ධ මාර. ස්කන්ධ මාර කියලා කියන්නේ අපේ මේ ජීවිත පැවැත්ම සැකසී තියෙන පංච උපාදානස්කන්ධයේ මාරයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. කන්ධ මාර. කන්ධ කියන පාලි වචනේ ස්කන්ධ කියලා නේ මිශ්‍ර සිංහලයට හැරෙන්නේ. ස්කන්ධ කියලා කියන්නේ රාශිය සමූහය කියන එකයි. අපේ මේ ජීවිත පැවැත්ම රාශි පහක එකතුවක්. මොනවයින්ද අපේ මේ ජීවිතය හැදී තියෙන්නේ? රූප අපේ තියෙනවා. ශරීරයේ කේස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදිය. එතකොට ඒව තවදුරටත් බෙදා බැලුවාම තද ගතිය, රළු ගතිය, බර ගතිය බහුල කොටස් තියෙනවා. ඒවට කියනවා පඨවි ධාතු කියලා. ඊළඟට වැගිරෙන සුළු තරලමය ගතිය බහුල කොටස් තියෙනවා. ඒවට කියනවා ආපෝ ධාතුව කියලා. ඊළඟට උණුසුම සිසිල තේජෝ ධාතුව. ඊළඟට ශරීරයේ චලනය වන පුම්බවන ගතිය තියෙනවා වායෝ ධාතුව. මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හැදිච්ච රූප රාශියක් එකතු වෙලා තමයි අපි මේ ශරීරය නැත්නම් රූපකාය හැදී තියෙන්නේ. ඒ රූප රාශියට කියනවා රූපස්කන්ධය කියලා. ඊළඟට වේදනා. වේදනා කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා විඳීම. විඳීමුත් මහත් රාශියක් සැප දුක් උපේක්ෂා වේදනා වශයෙන් අතීතයේ විඳින් අනාගතයේ විඳින් තමන් පිළිබඳ අනුන් පිළිබඳ මේ අනාදී වශයෙන් ගන්නකොට කාලත්‍රය හා පවතින ආකාර වශයෙන් ගන්නකොට 11 ආකාරයකින් වන විඳීම් රාශියක් අපේ ජීවිතය හා සම්බන්ධව තියෙනවා නැත්නම් ඒවෙන් තමයි ජීවිතේ සංග්‍රහ වෙලා තියෙන්නේ ඊළඟට සඤ්ඤා ස්කන්ධය සඤ්ඤා කියලා කියන්නේ හැඳිනීම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආදී අපි හඳුනා ගන්නවා ඒ හැඳිනීම් රාශියක් අපේ ජීවිතේ පුරාම තියෙනවා දැන් දවස ගත්තත් කොච්චර දේවල් අපි උදේ හිටන් රැ වෙනකන් ඇහින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරමුණු ගැනීම වශයෙන් හඳුනා ගන්නවදනේ අන්න ඒ වගේ සඤ්ඤා රාශියක් තියෙනවා සඤ්ඤා ස්කන්ධය ඊළඟට සංස්කාරස්කන්ධය එතන සංස්කාරස්කන්ධය කියලා කියන්නේ සිත හා සම්බන්ධව තියෙන චිත්තාංග තියෙනවා චෛතසික 52ක් ඒ චිත්තාංග 52කින් සංඥා වේදනා දෙක ඇරිච්චාම චේතනා ආදී කොට ඇති ඉතුරු චිත්තාංග නැත්තම් චෛතසික 50ට කියනවා සංස්කාරස්කන්ධය ඉතින් එතනත් රාශියක්නේ චේතනාදිය ගන්නකොට ඊළඟට අන්න විඥානස්කන්ධ විඥානේ කියලා කිව්වේ සිතටයි ඉන්දන් දවස පුරාම බැලුවාමත් සිත් මහත් රාශියක් පහළ වෙනවා. රූප දැකීම වශයෙන් චක්කු විඥානේ, ශබ්ද ඇසීම වශයෙන් සිත් පහළ වෙනවා. සෝත විඥානේ, ගන්ධ සුවඳ දැනීම වශයෙන් සිත් පහළ වෙනවා. ගාහන විඥානේ, රස දැනීම වශයෙන් සිත් පහළ වෙනවා. ජීවහා විඥානේ, කයින් පහස දැනීම වශයෙන් සිත් පහළ වෙනවා. කාය විඥානේ, මනසින් අරමුණු දැනීම වශයෙන් සිත් පහළ වෙනවා. මනෝ විඥානේ. ඉතින් මෙන්න මේ විදිහට දවස පුරාම ගත්තත් සිත මහත් රාශියක් පහළ වෙනවා. ඉතින් අතීත අනාගත වර්තමාන කාල වශයෙන් ගන්නකොට පහළ වෙන ආකාර වශයෙන් ගන්නකොට ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ අනාදි වශයෙන් ගන්නකොට සිත මහත් රාශියක්. ඉතින් මෙන්න මේ විදිහට අපේ ජීවිතයේ සැකසී තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම රූප ධර්ම මහත් රාශියකින් ඒ සියල්ලට කියනවා පංචපාදානස්කන්ධය කියලා තවත් විදිහකින් කන්ද මාර නැත්නම් ස්කන්ධ මාර හැටියට හඳුන්වනවා. මොන මාරිය දෙන්නේ ගැන අපි දැනගත්තා. ඊළඟ මාරිය කවුද? කවුද? අபிසංකාර මාර. අபிසංකාර කියන්නේ මොකද්ද? සංඛාර කියන වචනේ අහලා ඇති මේ අය. මොකද්ද සංඛාර කියලා කියන්නේ? ඔව් හේතුඵල වශයෙන් සකස් වෙන දෙයටත් අපි සංඛාර කියලා කියනවා නේ සියලු සංස්කාර කියන අර්ථයේ හිතන යෙදෙනවානේ මෙතන කියලා කියන්නේ සකස් කිරීම රැස් කිරීම කියන අර්ථයෙන් කර්ම රැස්වීමටයි අபிසංඛාර කියලා කියන්නේ නැවත නැවත චේතනාත්මකව කර්ම රැස්වීම නැවත නැවත චේතනාත්මකව කර්ම රැස්වීම නිසා මොකද්ද සිද්ධ වෙන්නේ කර්ම රැස් වුණොත් මොනවද ලැබෙන්නේ මුකුත් ලැබෙන්නේ මොනවද ලැබෙන්නේ කර්ම රැස් වුණොත් මොනවද මෙයාට ලැබෙන්නේ අකුසල් කර්ම රැස් වුණොත් පුතාලා කියන්නේ මොනවද කර්ම රැස් වුණොත් ලැබෙන්නේ ඕගොල්ලන්ට අහලා නැද්ද විපාක ලැබෙනවා කියලා ආන්න කර්ම රැස් වුණොත් මොනවද ලැබෙන්නේ විපාක කුසල කර්මන කුසල විපාක අකුසල කර්මන අකුසල විපාක දැන් අපි ලබා තියෙන මේ මනුෂ්‍ය ජීවිතය ඇවිල්ලා මොන විපාකයක්ද කුසල විපාකයක් දැන් ඔන්න කුසල විපාකයක් විඳින්මින් අපි ආයි මොකද කරන්නේ ආයි කර්ම රැස් කරනවා ආයි කර්ම රැස් කරච්චාම මොකද වෙන්නේ ආයි විපාක ලැබෙනවා ආයි විපාක විඳිනකොට මොකද කරන්නේ ආයි කර්ම රැස් කරනවා ආයි කර්ම රැස් කරනකොට ආයි පාක ලැබෙනවා. ඒතර මේක කෙලහරෙන්නේ කොතනින්ද? දිගටම යනවානේ. ආන්න. ඉතින් එතකොට මේ කර්ම රැස්වීම මායයක හැටියට භාගෙදි මේ ධර්මයේ සඳහන් වෙන්නේ ඔන්න ඕක නිසා. මොකද මේ කර්ම රැස් වෙන විපාක ලැබෙනවා. විපාක ලැබෙනකොට ආයි කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනකොට විපාක ලැබෙනවා. මේ විදිහට මේ සංසාර චක්‍රයේ දිගින් දිගට පැවැත්ම සඳහා හේතු වෙනවා. කර්ම රැස්වීම සංඛ්‍යාත මේ අபிසංස්කරණ එකත් මාරේ කැටියට ධර්මයේ හඳුන්වනවා ඊළඟ මාරය ඔ දේවපුත්ත මාර දේවපුත්ත මාර ගැන කතා කරන්න ඉස්සෙල්ලා තව මාරයක් ඉන්නවා මච්චු මාර කියලා කියන්නේ මරණයට එතකොට දැන් කිලේශ මාර හිතේ තියෙන හිත කිලිටි කරන දේ කෙලෙස් කන්ද මාර පංචුපාදානස්කන්දය, අභිසංකාර මාර කර්ම රැස්වීම, නැවත නැවත කර්ම සකස් වීම, ඊළඟට මච්චු මාර මරණය කියන මේ මාරයෝ හතර දෙනාම ඉන්නේ කවුරු තුලද? අපි තුලයි ඉන්නේ. තේරෙන්නේ? එතකොට මේ මාරයෝ හතර දෙනාම ඉන්න තාක්කල් මොකද්ද අපිට සිද්ධ වෙන්නේ? හොඳයි, මරණයේ තියෙන තාක්කල් මොකද සිද්ධ වෙන්නේ? ඈ මොකද්ද මේ ඇයිට සිද්ධ වෙන්නේ මරණයේ තියෙන තාක්කල්? ඒක සැපද්ද දුකද්ද? ආ, දුක් විඳින්න සිද්ධ වෙනවා. හොඳයි, පංච උපාදානස්කන්ධයේ තියෙන තාක්කල් මෙයාට මොකද වෙන්නේ? ආ, ඒත් නැවත නැවත දුක් විඳින්න සිද්ධ වෙනවා. කර්ම රැස් වෙන තාක්කල් මොකද වෙන්නේ? ඒත් නැවත නැවත දුක් විඳින්න සිද්ධ වෙනවා. හිතේ හිත කිලිටි කරන රාග ද්වේෂ මෝහ ආදී තියෙන තාක්කල් මොකද වෙන්නේ? ඒත් නැවත නැවත දුක් විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා තමයි මේ ධර්ම මාරණාමයෙන් හඳුන්වන්නේ. ඉතින් එතකොට දුකින් නිදහස් වෙන්න නම් මොකද්ද කළ යුත්තේ? මේවා තියෙන්න ඕනේද, පරද්දවන්න ඕනේද? ආ, පරද්දවන්න ඕනේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී සිද්ධ කළේ. දැන් තේරෙනවද මොකද්ද මේ මාර පරාජය කියන්නේ කියලා? ඒතර භාග්‍යතුන් වහන්සේ මේ තමන්ගේ ජීවි තමන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ මේ මාරයෝ පැරද්දුවා. ස්කන්ධ මාරයනොත් පැරද්දුවා, කිලේශ මාරයනොත් පැරද්දුවා, මච්චු මාරයත් පැරද්දුවා, ඊළඟට අභිසංකාර මාරයත් පැරද්දුවා. ඒතර තව එක්කෙනෙක් ඉන්නවා පරද්දන්නේ. ඒ කවුද? දේවපුත්ත මාර. එතකොට මේ දේවපුත්ත මාරයි කියලා කියන්නේ මාර නමින් දිව්‍ය පුත්‍රයෙකුත් ඉන්නවා. හරිද? එතකොට මේ දේවපුත්ත මාරයා අපේ ජීවිතයේ තුල ඉන්න කෙනෙක් නෙමෙයි, අපේ ජීවිතයෙන් බැහැර ඉන්න කෙනෙක්. නමුත් මේ දේවපුත්ත මාරයාගේ බලපෑම අපි කාගෙත් ජීවිතවල තියෙනවා. හරිය. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ වදාලා මේ ලෝකයේහි අධිපති භාවයෙන් නැත්නම් ආධිපත්‍යයෙන් දේවපුත්ත මාරයාගේ ආධිපත්‍යය තරම් වෙනත් ආධිපත්‍යයක් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි මේ ලෝකයේ ගත්තහම ලෝකයට විශාල බලපෑමක් නැත්නම් ආධිපත්‍යයක් උසලනවානේ මොන රටද? ඈ ලෝකයේ ගත්තහම වැඩිම ආධිපත්‍යයක් උසලන රට මොකද්ද? ඈ කොහෙද? ඇහෙන්නේ නැහැ. අහලා නැහැ. අහලා නැද්ද? ඇමරිකාවේ බලපෑම් ගැන අහලා නැද්ද? ආ, මේ වගේ. ඉතින් ලෝකයේ ගත්තාම විශාල ආධිපත්‍යයක් දරනෝනේ. අනික් රටවල් වලට ඇමරිකාවේ ආධිපත්‍ය ඉක්මවා යන්න දෙනවද? නැහැ. ඉක්මවා යන්න හැදුවොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඇමරිකාවේ බලන් ඉන්නවද නිකන්? එහෙනම් ඈ ඇමරිකාවෙන් මොකද කරන්නේ? පහර දෙන්නේ නැද්ද? පහර දෙනෝනේ. ආන්නේ වගේ තමයි. ඉතින් එතකොට භාගිතුන් වහන්සේ දැක්කා ඊටත් වඩා ලොකු ආධිපත්‍යක් තියෙනවා. ඒ තමයි මේ කාම ධාතුවටම ආධිපත්‍ය පතුරවන්න පුළුවන් මාර දිව්‍ය පුත්‍රයාට. ඒක ලෝකයේ ධර්මතාවක් වශයෙන් වෙන දෙයක්. කර්ම විපාකයක් හැටියට කවුරු හරි කෙනෙක් මාරත්වයට පත් වෙනවා. භාගිතුන් වහන්සේ වදාලා ස්ත්‍රියකට කවදාවත් මාරයෙක් වෙන්න බෑ. පුරුෂයෙක් තමයි හැම වෙලේම මාරයෙක් වෙන්නේ. ඒ වගේම කවදාවත් ස්ත්‍රියක් සක්විති රජ කෙනෙක් වෙන්නේ නෑ. පුරුෂයෙක් තමයි සක්විති රජ කෙනෙක් වෙන්නේ. ඊළඟට කවදාවත් ස්ත්‍රියක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ නෑ. පුරුෂයෙක් තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඉතින් ඒ අනුව අපට පැහැදිලි වෙනවා මේ මාර දිව පුත්‍රයා කියන්නේ පුද්ගලයෙක්. සමහරුන්ගේ අදහසක් තියෙනවා ඕ ඔක්කොම හිතේ තියෙන දේවල් කියලා. සමහර කෙනෙක් අදහස් කරන්නේ හිතේ තියෙන සංකල්පයක් කියලා. ඊයේ සන්ධ්‍යා භාගයේත් අපි ওই සම්බන්ධ ධර්ම දේශනාවක් සිද්ධ කළාම ඒක උපාසක මහත්මයෙක්ගේ ධර්ම දේශනාව අවසානයේදී ළඟට ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි ඔය දේවපුත්ත මාරයා කියලා කියන්නේ හිතේ තියෙන දෙයක් නෙවෙයිද, චෛතසිකයක් නෙමෙයිද කියලා. මම කිව්වා නෑ නෑ, පුද්ගලෙක් නේ. එතකොට දේවතාවෙක් කොහමද, දෙවි කෙනෙක් කොහමද නරක වැඩ කරන්නේ, පව් වැඩ කරන්නේ කියලා. ඊපස් ඉතින් මම පැහැදිලි කළා, දැන් බලන්න මිනිස්සු කුසල විපාකයක් හැටියට යහපත් කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලබා දෙන කුසල විපාකයකින් ලබාපු ජීවිතයක්. හොඳයි, මිනිස්සු වැරදි වැඩ කරන්නේ නැද්ද? සතුන් මරනවා, හොරකම් කරනවා, කාමයන් හිවර්ධවා හැසිරෙනවා නේ. ඉතින් ඒ වගේම පුණ්‍ය විපාකයක් හැටියට පරිණිම්මිත වසවර්තීහි පහළ වෙන දේවපුත්ත මාරයාටත් දරුණු දේවල් කරන්න බැරිද? කරන්න පුළුවන්. අන්න ඒක. ඉතින් එතකොට ඒ මාරත්වයට පත්වෙන මාර දිව්‍ය පුත්‍රයා තමන්ගේ ආධිපත්‍යයේ යටතේ තියෙන මේ කාම ධාතුවේ ඉන්න සෑම දෙනා කෙරෙහිම එතකොට යාට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් එයාගේ ආධිපත්‍ය ඉක්මවා යන්න යම්කිසි කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම් අන්න එතකොට එයා ඒවට අවහිර කරනවා, බාධා කරනවා. එතකොට මාරයාගේ විෂය තමයි මේ පංචකාම සම්පත්තිය. පංචකාම සම්පත්තිය ඉක්මවා කාමයන්ගෙන්, රූපයෙන්, අරූපයෙන් මේ සෑම දෙයකින්ම කවුරු හරි මිදෙන්න උත්සාහවන්ත වෙනවා නම් අන්න එයත් එක්ක, එහෙම අයත් එක්ක මේ මාර දිව්‍ය පුත්‍රයා එකඟ වෙනවද විරුද්ධ වෙනවද? විරුද්ධ වෙනවා. ඉතින් අන්න ඒක නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාර ධර්ම පුරාගෙන පැමිණලා සම්බුද්ධත්වයේ වෙනුවෙන් උත්සාහවන්ත වෙන කාලයේ පටන්ම මේ මාර දිව්‍ය පුත්‍රයාගෙන් විවිධාකාර බලපෑම් භාග්‍යතුන් වහන්සේට පැමිණියා. ඉතින් බෝසත් අවස්ථාවේ ඇසලපුණු පොහෝ දවසේ මහා විනිෂ්ක්‍රමණයෙන් ගිහිගියේ අත කැහැරලා සම්බුද්ධත්වයේ පිණිස අභිනිෂ්ක්‍රමණය කරලා මාලිගාවෙන් පිටත් වෙන වෙලාවේ දිවපුත්‍ර මාරයා පෙනී හිටලා බෝසතාණන් වහන්සේට කියා හිටියා, ඔය ගමන යන්න එපා, තව දවස් හතකින් සක්කිති රජකම හම්බ වෙනවා කියලා. මොකද එහෙම කිව්වේ? ඈ මොකද බෝසතාණන් වහන්සේ මේ යන ගමන සුවිශේෂ ගමනක් බව දන්නවා, සම්බුද්ධත්වයේ පිණිස යන ගමනක් බව දන්නවා. සම්බුද්ධත්වයට පත් වුණොත් තමන් වහන්සේත් මාරයාගේ මේ බාර බන්ධනයෙන් මිදිලා තවත් බොහෝ දෙනෙක්ව මාර බන්ධනයෙන් නිදහස් කරවන බව දන්නවා. ඉතින් ඒකට මාරයා කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙම කිව්වා. නමුත් බෝසතාණන් වහන්සේ මාරයාගේ කීම් ගණන් ගත්තේ නැහැ. තමන් වහන්සේ සාරාසංකීය කල්පලක්ෂයක් මුළුල්ලෙහි නියත විවරණ ලැබූ තැන් පටන් සමතිංසත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන පැමිණියේ අනෙක් දෙයක් සඳහන් වේ සම්බුද්ධත්වයේ පිණිස. ඉතින් එක මාරයක් නෙමෙයි දසමාරයක් ආවත් බෝසතාණන් වහන්සේගේ ඒ ඉදිරියට තැබූ පියවර ආපසු හැරෙන්නේ නැහැ. ඉතින් ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ එසේ අභිනිෂ්ක්‍රමණය කරලා පැවිදි වූ තැන් පටන් මේ මාරදිව පුත්‍රයා විටින් විට ඇවිල්ලා යම් යම් බාධා කිරීම කළා, අධෛර්ය කරන්න උත්සාහවන්ත වුණා. ඉතින් එක් අවස්ථාවකදී ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන අවදී එතුමන් වහන්සේ දැඩිස් ලෙස වීරිය කරනවා. ඉතින් උන්වහන්සේ ආහාර ගැනීම අඩු කළා, ශාරීරිය කෘෂ වෙලා ගියා, සිවියේ පැහැය දුර්වර්ණ වුණා. බොහොම දුර්වල වෙලා ඉන්න අවස්ථාවක මාර දිව්‍ය පුත්‍රයා ළඟට ඇවිල්ලා ඉඳන් කිව්වා, බලන්න ඔබ වහන්සේගේ මේ රන්වන් ශරීරය දැන් වැහැරිලා ගිහිල්ලා, කුස වෙලා ගිහිල්ලා, කෙට්ටු වෙලා, ශරීරය දුබල වෙලා, තව ටික දවසක් කොහොම කළොත් මැරිලා යයි. ඉතින් ඒක නිසා අපරාධ ජීවිතේ විනාශ කර ගන්න එපා, ජීවත් වෙන්න උත්සාහවන්ත වෙන්න, ගිනි පුදන්න, පින් දහම් කරගෙන ඉන්න, එහෙම නිකන් නිෂ්කාරණේ ජීවිතේ නැති කරගෙන මෙහෙම වීරිය කරන්න එපා කියලා. ඉතින් ඇයි එහෙම කිව්වේ? ආදරයටද? ආදරයට නෙමෙයි, සම්බුද්ධත්වයට පත්වෙන එක අධෛර්ය කරන්න වළක්වන්න. අන්න ඒ අවස්ථාවේදී ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ අභීත සිංහනාදයක් ප්‍රකාශ කළා. ඒ මොකද්ද? සංගාමේ මේ මතං සෙය්‍යෝ යංච ජීවේ පරාජිතෝ. මාරේ, ඔබ කියන විදිහ ඔය ගිනි පිදීමේ පින් දහම් කටයුතු මට වැඩක් ඇත්තේ නැහැ. තථාගතයන් බෝසතාණන් වහන්සේට මේ මාර සංග්‍රාමයේදී මිය ගියත් කමක් නැහැ, මෙයින් පැරදිලා ජීවත් වෙනවට වඩා මේ මාර සංග්‍රාමයේදී මිය යෑම උතුම්ය කියලා ප්‍රකාශ කළා. ඉතින් අන්න ඒක නිසා ඒ විදිහට කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් බලවත් වීරියක් කැපවීමක් කරපු නිසා තමයි පින්වතුනි මේ ලෝකේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන රාත්‍රියේ වජ්‍රාසනාරූඪව වැඩ ඉන්න කොටත් මාර දිව්‍ය පුත්‍රයා මාර පිරිසත් එක්කම පැමිණිලා භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ වළක්වන්න විවිධ උත්සාහයන් කළා. ඉතින් අවසානයේහි භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේව බියවත් දඬ තැති ගන්න පලා යවන්න පුළුවන් කමක් තිබිච්ච නැති හින්දා මාර දිව්‍ය පුත්‍රයා පරාජයට පත් වෙලා තමන්ගේ පිරිසත් එක්ක පසුබැස්සා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණයින් පස්සේ පස්සෙත්පත් වෙච්ච මුල් කාලෙත් මාර දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට ආයාචනා කළා, දැන් ඔබ වහන්සේගේ අභිමතාර්ථය ඉෂ්ට වුණා, ඒකෙහින්දා මේ මිනිසුන්ට බණ කී කියා වෙහෙසෙන්න ඕනේ නැහැ, දැම්මම පිරිනිවන් පාන්න කියලා. එහෙම කිව්වේ මොකද භාගිතුන් වහන්සේ වැඩ ඉඳීමෙන් තවත් බොහෝ දෙනෙක් සතර මග සතර ඵල නිවනටපත් වෙලා මාර බන්ධනේ නිදහස් වෙන බව දන්නා නිසායි. ඉතින් භාගිතුන් වහන්සේ අන්නේ අවස්ථාවෙහිදී වදාළ මාරය භාගිතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස ව්‍යක්ත කියන බොහොම දක්ෂ විශාරද විනීත බහුශ්‍රුත ධර්මධර ධර්මානු ධර්ම ප්‍රතිපන්න පිරිසක් වෙලා ප්‍රාතිහාරි පාමින් ධර්ම දේශනා කරනකම් තථාගතයන් වහන්සේ පින්වම් පාන්නේ නැත කියලා ප්‍රකාශ කළා. ඉතින් අන්න එතනදිත් මාර්යා පසුබැහැලා යන්න ගියා. ඒ වුණත් එහෙම නිකන් හිටියේ නැහැ. වරින් වර පැමිණියා සත්සති ගත කරන මුල් සති කීපෙත් භයානක ඇත් වෙසක් මවාගෙන පැමිණියා, නාග වෙසක් මවාගෙන පැමිණියා. ඉතින් තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා කෙලෙස් ප්‍රහාණය කළ වැඩ හිටපු නිසා බිය ගන්නවන්න තැති ගන්නවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේව පරදවන්න බැරි වෙච්ච තැන මාර්යා පෙරදිච්ච තැන පස්වෙනි සතියේදී මාර්යා දොම්නසින් කල්පනා කර කර ඉන්නකොට තමයි මාර දූවරු තණ්හා රති රගා කියන මාර දූවරු පැමිණිලා මාර දිව්‍ය පුත්‍රයාගෙන් තාත්තගෙන් අහනවා මොකද තාත්තේ මේ දුකින් දොම්නසින් වගේ ඉන්නේ කල්පනා කර කර ඉන්නේ කියලා. ඉතින් ගමන ඉඳන් කිව්වා මට මේ භාගිතුන් වහන්සේගේ සම්බුද්ධත්වේ වළක්ව ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා තමයි මම මේ කල්පනා කර කර ඉන්නේ කියලා. ඉතින් ඒ ගමන මේ තුන් දෙනා කිව්වා ආ ඕක මහ දෙයක් යයි අපි තුන් දෙනා ගිහිල්ලා එදගෙන එන්නම්කෝ මෙතෙන්ට කියලා. ඉතින් ඒ ගමන මේ තුන් දෙනාත් ගිහිල්ලා මේ තුන් දෙනා යන්න ඉස්සෙල්ලා මාර දිව පුත්‍රයා ඉඳන් කිව්වා බාලා කුමුද නාලේහි සමුද්දං අභිමන්තත ගිරින් නකේන කනත කනත අයෝ දන්තේන කාදත. බාලීනි ඔබලා ඔය කරන්න හදන වැඩේ මහා මෝඩ වැඩක්. මහා සමුද්‍රය හරියට කුමුදු දණ්ඩකින් කලබන්න හදනවා වගේ, නියපොතු වලින් මහා ගල් පර්වතයක් හාරන්න හදනවා වගේ, දත් වලින් යකඩ හපන්න හදනවා වගේ වැඩක් තමයි ඔය කරන්න හදන්නේ. භාගිතුන් වහන්සේව නම් ආයි පෙරලන්න පුළුවන් කමක් නැහැ කියලා. නමුත් මේ තුන් දෙනා අහන්න නැතුව ගියා. ගිහිල්ලා ඉතින් මේ තුන් දෙනා නොඑක් මේ තුන් දෙනා සාකච්ඡා කරගත්ත පුරුෂයන්ගේ අදහස් විවිධයි. අපි ඉස්සෙල්ලාම තරුණ කාන්තාවන් හැටියට රඟ දක්වමු කියලා දැන් තුන් දෙනා ආත්ම භාව සිය ගණන් මවාගෙන භාගිතුන් වහන්සේ ඉදිරියේ නැටුම් වියවුන් දක්වනවා, රඟ දක්වනවා, නොඑක් විකාර පෙන්නනවා. භාගිතුන් වහන්සේ ගැන ආවර්ජනය කළේ නැහැ. ඊළඟට මේ අය සාකච්ඡා කරලා තම තමන්ගේ ස්වරූපය වෙනස් කරගත්ත. සමහර පුරුෂයෝ කැමති විවාහ වෙච්ච කාන්තාවන්ට, සමහරු කැමති දරුවෝ ලැබෙන්න ඉන්න කාන්තාවන්ට, සමහරු කැමති දරුවෝ ලැබිච්ච කාන්තාවන්ට, සමහරු කැමති මහලු කාන්තාවන්ට කියා මේගොල්ලෝ එක එක ස්වරූප අරගෙන සෑහෙන වෙලාවක් භාගිතුන් වහන්සේ ඉදිරියේ නොයෙක් රඟ දැක්වීම් කළා. අන්තිමට වෙහෙසටපත් වෙලා මේ අය කතා කළා වැඩක් නැහැ අපි යක් කියලා මේ තුන් දෙනා ඉවත් වෙලා යන්න ගියා. ඊට පස්සේ මේ තුන් දෙනා අපහු මාර්යා ළඟට ගියාම ති මාර්යා ඉඳන් කිව්ව මොඩිනි ඕක තමයි මම කිව්වේ කියලා තථාගතයන් වහන්සේ වායි පෙරලන්න බෑයි කියලා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී මේ තුන් දෙනා පවසා සිටියා අපි අවීතරාගී කෙනෙකුට මේ විදිහේ රඟ දැක්වීම කළා නම් ඒ අවීතරාගී කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරපු නැති, රාගය ප්‍රහාණය කරපු නැති කෙනෙකුට මේ තණ්හා ආරති රාගා ඒ තුන් දෙනා ගිහිල්ලා ওই විදිහේ රඟ දැක්වීම කළා නම් එහෙම ඒ පුද්ගලයාට තමන්ගේ හැඟීම් දරා ගන්න බැරුව උමතු භාවයට පත් වෙන්න තිබුණා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කළ හිටපු නිසා භාගිතුන් වහන්සේට ඒකෙන් කිසිම බලපෑමක් නැහැ. අන්න ඒක තමයි සම්බුද්ධත්වයේ තියෙන ආශ්චර්යය. අතින් ද සමහර වටත් ඉඳන් කියනවා ඔය තණ්හා රති රගා කියලා එහෙම පුද්ගලයෝ නෙමෙයි ඒවා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හිතේ කෙලෙස් පරීක්ෂා කළා කියලා. ඉතින් කෙලෙස් ප්‍රහාණය කරයින් පස්සේ අමුතුවෙන් ආයේ කෙලෙස් පරීක්ෂා කරන්න දෙයක් නැහැ. අතින් ඔන්න ඔය විදිහට මාර්යාගේ බලපෑම තථාගතයන් වහන්සේට පිරිණිවීම දක්වාම විටින් විට පැමිණියා. පින්වම් පාන ආසන්න කාලෙත් පැමිණිලා ආරාධනා කළානේ භාගිතුන් වහන්සේට ආරාධනා කළා. දැන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ව්‍යක්ත විශාරද විනීත බහුශ්‍රුත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න පිරිසක් ප්‍රාතිහාරි සහිතව බණ කියන්න පුළුවන් පිරිසක් වෙලා ඉන්නවා. බුද්ධ ශාසනය බොහොම පැතිරිලා තියෙනවා. ඒ නිසා දැන්වත් පින්වම් පාණ්ඩ කියලා ඉල්ලා හිටියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා මාරය ඒකට ඔච්චර කරදර වෙන්න ඕනේ නැහැ, තථාගතයන් වහන්සේ තව නොබෝ කාලෙකින් පින්වම් පානවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාර අත්හැරීමත් සිද්ධ කළේ. ඉතින් අන්න ඒ අනුව අපට පේනවා තථාගතයන් වහන්සේ විහෙසන්ඩ මේ මාරදිව්‍ය පුත්‍රයා කොච්චර උත්සාහවන්ත වුණාද කියලා. ඒ විදිහටම මේ මාර බන්ධනයෙන් නිදහස්වෙන්න උත්සාහවන්ත වෙන තථාගත ශ්‍රාවකයන්ටත් විටින් විට විවිධාකාරයෙන් මේ මාර දිව්‍ය පුත්‍රයා පැමිණිලා වෙහෙස ඇති කරපු ආකාරය ත්‍රිපිටකයෙහි දකින්න පුළුවන්. විශේෂයෙන් සූත්‍ර පිටකයෙහි සඳහන් වෙනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට වෙහෙස ඇති කරන්නත් මාරදීව පුත්‍රයා වරක් පැමිණිච්ච ආකාරය මාරතජ්ජනීය සූත්‍රයේහි පැහැදිලි වෙනවා. ඊළඟට වක්කලී සූත්‍රාදීහිත් මේ මාරදීව පුත්‍රයා කටයුතු කරපු ආකාර පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි අපට නොතේරුණාට නොපෙනුණාට මේ කාමයන්ට වසඟව ඉන්න ලෝකයාට විශාල බලපෑමක් මේ මාරදීව පුත්‍රයාගෙන් සිද්ධ වෙනවා. ඉතින් කවුරු හරි මේ බලපෑමෙන් නිදහස් වෙන්න කටයුතු කරනවා නම් අන්න එබඳු ශ්‍රාවකීන්ටත් මාරදිව්‍ය පුත්‍රයාගෙන් විවිධාකාර බලපෑම් ඇති වෙන්න පුළුවන්. තේ පිළිබඳව සඳහන් වෙනවා සීහලවත් උපකරණේ කියන පැරණි ග්‍රන්ථයේ, ඒ වගේම සහස්සවත් උපකරණෙහිත් පුරාණෙහි අනුරාධපුර යෝගයේහි වැඩවාසය කරපු පුස්සදේව ස්වාමින් වහන්සේට මේ මාරදිව්‍ය පුත්‍රයා පැමිණිලා වෙහෙස ඇතිකරන්න ගත් උත්සාහයක් පිළිබඳව මේ පුස්සදේව ස්වාමින් වහන්සේ කියලා කියන්නේ සද්ධාතිස්ස මහරජුරුවන්ගේ සහෝදරියකගේ පුතෙක් හැටියටයි සඳහන් වෙන්නේ. එතුමා ඇමතිවරයෙක් ඉඳලා ඒ කාලේ විවාහ වෙලත් ඉඳලා තියෙනවා. පස්සේ හත්තිකුච්චි විහාරයට පැමිණිලා එහි භික්ෂුන් වහන්සේලා කෙරෙහි පැහැදීම ඇති කරගෙන මෙතුමා පැවිදි වුණා. පැවිදි වෙලා බොහොම සිල්වත් ජීවිතයක් ගත කළා. ඒ වගේම මේ පුස්සදේව ස්වාමින් වහන්සේ ධර්මයේ පිළිබඳ බොහොම බහුශ්‍රුතයි, සමාධි සම්පන්නයි. මේ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ පිණ්ඩපාතේ වඩින මග දෙපස කුඹුරුහාන ගොවියෝ ඒ වෙලාවට තමන් හීහාමින් ඉන්න ප්‍රදේශවල ඉන්න ගවයන් නිදහස් කරනවා කියලා සඳහන් වෙනවා. මොකද අර ස්වාමින් වහන්සේට ඇවිල්ලා වන්දනා කරන්න. ඉතින් ඒක හින්දා අර කුඹුරුවල හීහාන ගවයොත් මේ ස්වාමින් වහන්සේ වඩින වෙලාවට බොහොම සතුටු වෙනවලු. මොකද සුළු මොහොතකට හරි නිවාඩුවක් විවේකයක් Tamanට ලැබෙන නිසා. ඉතින් ඒක හින්දා මේ හරක් ස්වාමින් වහන්සේ කෙරෙහි බොහොම පැහැදීමෙන් හිටියේ. පැහැදීමෙන් ඉඳලා ඒ මරණයටපත් වෙච්ච සමහර හරක් ඒ අය මරණින් පස්සේ දේවත්වයටපත් වුණා කියලා සඳහන් වෙනවා. ඒ දේවත්වයටපත් වෙච්ච අය වැඩි කාලයක් ඉන්නේ නැතුව නැවත ඒ අය මනුෂ්‍ය ලෝකයේ පිළිසිඳ ලබලා ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේ වෙත පැමිණිලා පුසදේව ස්වාමින් වහන්සේ වෙත පැමිණිලා පුසදේව ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයන් හැටියට පැවිදි වුණාය කියලත් සඳහන් වෙනවා. ඒ මොකද අර පැරණි පුරුද්ද සම්බන්ධය නිසා මේ අය පුසදේව ස්වාමින් වහන්සේ වෙතටම පැමිණිලා පැවිදි වුණා. ඒ අනුව පුසදේව ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ මේ ශිෂ්‍ය පිරිසටත් හොඳින් ත්‍රිපිටක ධර්මය උගන්වාගෙන ශිල්වත් ප්‍රතිපත්තිධරව කටයුතු කරමින් ඉන්නකොට වෙච්ච සිද්ධියක් ගැනයි සඳහන් වෙන්නේ. මේ පුස්සදේව ස්වාමින් වහන්සේ දිනපතා ඒ විහාරස්ථානයේ බෝමලුව අමදිනවා. බෝමලුව අමදිනකොට මේ ස්වාමින් වහන්සේ බුදුගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනා මානසිකාරයෙන් තමයි බෝමලුව ඇමදීම කරන්නේ. සාමාන්‍යයෙන් මේ පින්වතුන් අතුපතු ගානකොට සිහි කල්පනාවෙන් නොවේ, පුරුද්දට වගේ ගේ දොර අතු ගානේනේ. නමුත් මේ ස්වාමින් වහන්සේ එහෙම නෙමෙයි. බෝමලු ඇමදීමත් බොහොම සිහිනුවණින් භාවනා මානසිකාරයෙන් යුක්තව තමයි ඇමදීම කළේ. ඉතින් ඒක නිසා මේ ස්වාමින් වහන්සේට බෝමලු ඇමදීම නිකම්ම ක්‍රියාවක් නෙවෙයි, භාවනා සම්ප්‍රයුක්ත ක්‍රියාවක්. ඉතින් ඒක නිසා මේ මාරදිව පුත්‍රයා දැනගත්තා මේ ස්වාමින් වහන්සේගේ උත්සාහයේ වීරිය අනුව මේ ස්වාමින් වහන්සේ නොබෝ අවස්ථාවකදී නැත්නම් නොබෝ දවසකදී මාර බන්ධනේ නිදහස් වේවි. ඒක නිසා මේ ස්වාමින් වහන්සේට හිත කැළඹෙන ආකාරයේ යමක් සිද්ධ කරන්න ඕනෑ කියලා එතනට පැමිණියා. ඉතින් දැන් අන්න ඒ සිදුවීම අනුව බලනකොට අපිට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. ඒ මොකද්ද? දැන් පුස්සදේව ස්වාමින් වහන්සේට බොමලුව ඇමදීම තමන් වහන්සේගේ සිහිය වැඩෙන ඒ වගේම භාවනා මානසිකාරයේ වැඩෙන ක්‍රියාවක් හැටියට කරන්න පුළුවන් වුණා නම් අපට බැරිද එහෙම කරන්න? බැරිද මේ අයටත් එහෙම කරන්න? කරන්න පුළුවන් ඕනකමක් නැහැ නේ. ගොඩක් දෙනකොට එහෙම ඕනකමක් නැහැ. සමහර නිවෙස් වලට, පින්වතුන්ගේ නිවෙස් වලට ගිහාම අපිට පේනවා බොහෝ වියපැහැදාම් කරලා, ලක්ෂ ගණන් වියදාම් කරලා ගෙවල් දොරවල් හදා තියෙනවා. හදා තිබ්බට මකුළු දැල් කඩාගෙන ඕන සමහර ගෙවල් වලට ඇතුල් වෙන්න, පුටු යට, ඇඳන් යට, අල්මාරි පෙට්ටගම් ආසේ මකුළු දැල් නේ, දූවිලි වකාරි. ඉතින් ගෙවල් දොරවල් අතුපතු ගා ගන්න, පිරිසිදු කර ගන්න. ඉතින් එතකොට කොහොමද සිහිනුවණක් දියුණු වෙන්නේ නේ? සමහරවිට බඩු මුට්ටු දාපු තැන්වල, ඇඳුම් පැළඳුම් දාපු තැන්වල, හොදන රෙදි, හොදපු රෙදි ඔක්කොම පුටු ගොඩ වල උඩ ගොඩ ගහලා නේ සමහර තැන්වලට ගියාම එහෙම තමයි. ඉතින් එතකොට අපිට පේන් වෙන්නේ මොකද්ද ඒකෙන්? කෙනෙකුගේ හිතේ තියෙන පිළිවෙල දපිලිවෙලද? අපිලිවෙල. හිතේ පේන් තියෙන අපිලිවෙල සහ අපිරිසිදු බව තමයි අපිට එයින් පේන්නේ. ඉතින් දැන් මේ බාහිර ක්‍රියාවන් ගෙනොත් අපිට කෙනෙකුගේ හිතේ අපිලිවෙල, අපිරිසිදු භාවය දැකගත හැකි නම්, එතකොට ඒ තැනැත්තාගේ ආධ්‍යාත්මික දියුණුව ගැන අපිට මොකද්ද කියන්නේ? ආධ්‍යාත්මික දියුණුවේ පිළිවෙලක්, පිරිසිදු භාවයක් ඇති වේද? ආන්න බලන්න, එහෙම හිතන්න අමාරුයි නේ. ඉතින් එතකොට අපිට හිතා ගන්න වෙන්නේ ඒ තැනැත්තාගේ හිතත් හරියට කොහොම වගේ කියලාද? කහල ගොඩක් වගේ තමයි. ඉතින් ඒක නිසා විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා භාවනා කරන ස්වාමින් වහන්සේලාට භාවනාවට වාඩි වෙන්න ඉස්සෙල්ලා තමන් වහන්සේ ඉන්න කුටිය හොඳට අතුගාලා පිරිසිදු කරලා ඇමදලා ඊළඟට තමන් වහන්සේගේ සිවුරු සෝදලා පාත්‍ර පිරිසිදු කරගෙන පත්තු කරන පහන පවා සුද්ධ කරලා ඊළඟට නාල කරලා ශරීරය පිරිසිදු කරගෙන නියපොතු කපාගෙන ඔක්කොම කරලා තමයි කියන භාවනාවට වාඩි වෙන්න කියන්නේ. ඉතින් දැන් බොහෝ දෙනෙක් ගිහි පැවිදි බොහෝ දෙනෙක් ඉන්නවා භාවනා කරන්න යනවා අර වගේ අපිරිසිදු නැත්තම් අපිලිවෙල පරිසරයක් තුල ජීවත් වෙමින්. ඉතින් එතකොට දැන් අපේ ධර්මානුකූලව බැලුවත් එයින් තමන් හිතන විදිහට බලාපොරොත්තු වෙන විදිහට භාවනාවේ දියුණුවක් සැලසෙන්න පුළුවන්ද? බොහෝ වෙලාවට බැරි වෙන්න පුළුවන් නේ. ඉතින් මොකද අර වගේ උපදේශ අපේ පැරණි ග්‍රන්ථවල සඳහන් වෙන්නේ ඒවත් චිත්ත දියුණුවට අදාළ වෙන නිසානේ. ඉතින් අන්න ඒක නිසා ඉතින් මේ වෙසක් සමී තාම වටිනවා. පින්කම් කරනකොට දැන් අපිට පේනවා වෙසක් සමයේ දන් සැල් තොරන් ආදිය ඉදි කෙරෙනවා. ඒවට සතියක් දෙකක් යනකම් මොනවද තියෙන්නේ? කඩදාසි ගොඩවල්, ඊළඟට කුණු ජරාව දාපු තැන්වල එහෙම තමයි සතියක් දෙකක් යනකම්. ඉතින් එතකොට ඒකෙන් අපිට පේන්නේ ආධ්‍යාත්මික දියුණුවක්ද පරිහානියක්ද? පරිහානියක් වෙන්නේ නේද? දන්සලාවට කහල ගොඩක් නම් තියෙන්නේ, ඒක සතියක් දෙකක් යනකම් සුද්ධ කරෙන්නේ නැත්තම්. තොරණාවට කහල ගොඩක් නම් තියෙන්නේ. ඉතින් මොකද්ද එතකොට මේ පින්කමෙන් අපි බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික දියුණුව, චිත්ත දියුණුව නේද? ඉතින් අන්න ඒක නිසා පින්කම් කරනකොට බලන්න, ඉතින් මල් පූජාවක් වෙතත් ඉතින් පරමල් ටිකාස් කරන්නේ නැත්තම්, වට්ටි සුද්ධ කරන්නේ නැත්තම්, තමන් දල්වන පහන් සුද්ධ කරන්නේ නැත්තම්, පිළිවෙලකට බුද්ධ පූජාව තියන්නේ නැත්තම් මොකද්ද මේ පූජාවෙන් බලාපොරොත්තු වෙන පින නේ? ඉතින් මොකක් හරි කරනවා, පිනක් කරනවා කියලා මොකක් හරි කිරීම නෙමෙයි බලන්න ඕනේ. ඒකෙන් තමන් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික දියුණුව, චිත්ත දියුණුව මොකද්ද කියන එක. දැන් මට ඊයේ දැනගන්න ලැබුණා, මම දාන එක පින්වත් උපාසක මහත්මෙක්, තරුණ මහත්මයෙක්. ඒ මහත්මයා අද රත්නමාලි චෛත්‍යරාජයන් වහන්සේට, බෝධින් ජයශ්‍රී මහ බෝධින් වහන්සේට පහන් පූජාවක් සිද්ධ කරනවා. ඉතින් ඒ මහත්මයා සඳහන් කළා, ඒ මහත්මයා පත්තු කරන පහන් සෝදලා කහ වතුරෙන් පිරිසිදු කරලා, ඊළඟට අර පහන් දල්වන්න ඖෂධ පොට්ටනේ පිරිසිදුවම සකස් කරලා තමයි ඒ පූජාව සිද්ධ කරන්නේ. ඉතින් මම බැලුවා බලන්න, හරි වටිනා පූජාවක්. මොකද ඒකට හේතුව දසබලධාරී ශර්වඥ රාජෝත්තමයන් වහන්සේ මේ ලෝකේ දිවි මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජා පිළිගන්න ඉන්න උතුම්ම උත්තමයන් වහන්සේ. ඉතින් එතුමන් වහන්සේට කරන පූජාව මේ උපාසක මහත්මයා සකසාම කරන, බොහොම පිරිසිදුවම කරනවා. ඉතින් මේ මහත්මයාට පුණ්‍ය විපාකයක් හැටියට බොහොම පිරිසිදු මන්දිරයක් තමන්ගේ වාසය සඳහා ලැබී තියෙනවා. මම ඉඳන් කිව්වා හරි මේ විදිහට සකසා පින්කම් කරන නිසාම තමයි ඔබතුමාට පෙරත් මේ විදිහේ පින්කම් කරලා තියෙන නිසා මේ වගේ බොහොම පිරිසිදු, ඊළඟට බොහොම සැප පහසුකම් සහිත මන්දිරයක් ලැබී තියෙන්නේ පෙර ජීවිතවලත් මේ සකසා පින්කම් කිරීමේ පුණ්‍ය විපාකය නිසා. හරි පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක්, දිව්‍ය පුත්‍රයෙක් වගේ. ඉතින් බලන්න අර පෙර ජීවිතවලත් සකසා පින්කම් කරලා පුරුදු කෙනා ඉන්න තැනත් අදටත් පිරිසිදුයි. ඉතින් එතකොට මතු මේ කරන පින්කම් වල විපාක ලැබෙනකොට තවත් උසස් ආකාරي ලැබෙනවා. ඉතින් අන්න ඒක නිසා මතක තියාගන්න ඕනේ මේ විසාක් සාමයේ පහන් පූජා කළත් පහනක් වුණත් ඒක පිරිසිදු කරලා සකසා පූජා කරන්න. මලක් පූජා කළත් මල් වට්ටිය පිරිසිදු කරලා පිරිසිදු මල් අහුරලා භාගිතුන් වහන්සේට පූජා කරන්න. කොඩියක් පූජා කළත් ඉරිච්ච වැල්ෙල්ලෙන කොඩි නෙමෙයි භාගිතුන් වහන්සේ වෙනුවෙන් හොඳ අලුත් කොඩියක් පූජා කරන්න. ඒක පහනක් දැල්ලුවත් කමක් නැහැ. ඒ කරනදී හරියට කරන්න මේ වෙසක් සමයේ. ඒ වගේම දන්සල්, ඒ වගේම තොරන් ආදී වෙනත් පින්කම් කරන පින්වතුන්ලාත් ඒ කරන දෙයින් චිත්ත පාරිශුද්ධියක් ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන්නේ කොහොමද කියලා සලකලා ඒක පිළිවෙලකට කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන් පින්කමක් නෙවෙයි, ගෝසාවක් විතරක් වෙනවා. ඉතින් අපේ බොහෝ පින්කම් ගත්තාම ඇතර මට වෙන්නේ ඒකෙන් ඇති වෙන චිත්ත පාරිශුද්ධියට වඩා පින කියලා කියන්නේ හිතේ පිරිසිදු බවනේ. එතකොට හිතේ පිරිසිදු බව ඇති වෙනවට වඩා බාහිර ගෝසාව තමයි වැඩිපුර තියෙන්නේ. අන්තිමට ඉතුරු වෙන්නේ කහල ගොඩක් විතරයි. තේරෙනවාද? ඉතින් එහෙම අයගේ ජීවිතේ එකතු වෙන්නේ වැඩිපුරම කහල ගොඩවල් තමයි. ඉතින් කහල ගොඩක් වාගේ ජීවිතය ගත කරන කෙනෙක් මරණින් මත්තේ සුගතිගාමී වෙයි කියලාවත් හිතන්න පුළුවන්ද? අමාරුයිනේ. ඉතින් අන්න ඒක නිසා කෙනෙක් ජීවත් වෙන පරිසරයට ගියාම අපිට හිතා ගන්න පුළුවන් මෙයා මැරිලා කොයි වගේ තැනක උපදීද? සුගතියකද දුගතියකද අනාදි වශයෙන් හිතන්න පුළුවන්. තියන්නේ ඒ වගේ. දැන් අපි ඉගෙන ගන්න ඕනේ වතක් පිළිවෙතක් කරත් අතුගෑවත් ඇමැද්දත් ඒ හැම කටයුත්තක්ම පුළුවන් නම් සිහි කල්පනාවෙන් කරන්න, මෙත් සිතින් කරන්න. නැත්නම් ඒ කරන ක්‍රියාව අනිත්‍ය වශයෙන් දකිමින් කරන්න. ගේ ඇමැද්දත් හිතන්න මේ කරන ක්‍රියාව අනිත්‍ය දෙයක්, මේ ගේ යැමදීම අනිත්‍ය දෙයක්, පන්සල්වත් ඇමැද්දත් හිතන්න මේක අනිත්‍ය දෙයක් කියලා. ඉතින් විහාරස්ථාන සම්බන්ධයෙන්ුත් ඒ විදිහයි. ඉතින් අපිට දකින්න ලැබෙනවා බොහෝ වියපැහැදම් කරලා විහාරස්ථාන, ධර්මශාලා, ආවාස කිවල් ආදිය සකසා තියෙනවා. නමුත් ඉතින් ඒවෙත් සමහර තැන්වල ගියාම අර ගෙවල් වල තත්ත්වයම තමයි. මකුළු දැල්, දූවිලි, අපිරිසිදු දේවල් සෑම තැනම. ඉතින් ඒකෙන් අපිට පේන්නේ මොකද්ද? චිත්ත දියුණුව නෙමෙයි පරිහානියක්. ඉතින් මේ පුසදේව ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි. බුදුගුණ සිහි කරමින් භාවනා මානසිකාරයෙන් යුක්තව තමයි බොහෝම හොඳට බෝමාලු ඇමැද්දේ. ඉතින් එතෙන්දී මාරදීව පුත්‍රයා කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේගේ හිත වික්ෂේප කරන්න ඕන, කලඹවන්න ඕන කියලා. හුලඟක් මවලා අර බෝධින් වහන්සේගේ වටපිට ගස්වල තිබිච්ච කොළ ඔක්කොම බිම පතිත වෙන්න සැලැස්සුවා. ඉතින් මේ අවස්ථාවේදී සාමාන්‍ය කෙනෙක් නම් කලකිරීමටපත් වෙනවානේ. දැන් මේ අතුගාල ඉවර වුණා විතරයි මහ කොළ ගොඩක් වැටුණා, මොන කරදරයක්ද කියලා හිත නරක් කර ගන්නවා. නමුත් මේ ස්වාමින් වහන්සේ ගැන හිත නරක් කරගත්තේ නැහැ. නැවත බෝමලුව පිරිසිදු කරලා බෝධින් වහන්සේ දිහා බලාගෙන බුදුගුණ සිහි කරන්න පටන් ගත්තා. දැන් බොහෝ දෙනෙක් බෝධින් වහන්සේ දිහා බලාගෙන වෙන වෙන දේවල් සිහි කරන ආකාරය පේනවා. බෝධින් වහන්සේ වටා එල්ලා තියෙන කොඩිවලි නේද? ඒවැය ගහලා තියෙන්නේ මොකද්ද? අහවලාගේ ග්‍රහාපල දුරු වේවා, සෙනසුරු අපල දුරු වේවා, අහවලාට රට යන ලැබේවා, මෙයාගේ විවාහගේ සාර්ථක වේවා නේද? අහවලාට දරුපල ලැබේවා. එතකොට බෝධීන් වහන්සේ බලාගෙන මොනවද සිහි කරලා තියෙන්නේ? බුදුගුණද? ඔක්කොම තෘෂ්ණාව වැඩන දේවල්, ලෝභේ වැඩන දේවල් තමයි සිහි කරලා තියෙන්නේ. හරිය. ඉතින් එතකොට ඒකෙන් ලැබෙන විපාකය මොකද්ද? තව තවත් සංසාර ගමන දීර්ඝ වෙන එක තමයි. තණ්හා පච්චය උපාදානං, තණ්හාව නිසා උපාදානයත්, උපාදාන නිසා භවයත්, භවය නිසා ජාති ජරා මරණත් ඇති වෙනවා. නමුත් පුසදේව ස්වාමීන් වහන්සේ බෝධීන් වහන්සේ දිහා බලාගෙන සිද්ධ කළේ මොකක්ද? අතුගාල ඉවර වෙලා බුදුගුණ සිහි කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසක් පුණු පොහෝ දවසක මේ වගේ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයේ වැඩ ඉඳගෙනයි සපරිවාර මාර පරාජය සිද්ධ කළේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝකයට සම්මා සම්බුදු නාමයක් වශයෙන් පහළ වුණේ යනාදී විදිහට බුදුගුණ සිහි කරනවා. ඊළඟට මොකද වුනේ? දැන් අර කොළ ටික හලලා ඉවර වෙලා මාරදීවි පුත්‍රයා බැලුවා පුසදේව ස්වාමින් වහන්සේ හිත වික්ෂේප කරගත්තේ නැහැ. ඒක නිසා වඳුරෙක් හැටියට ඇවිල්ලා අර වටපිට ගස්වල තියෙන ඔක්කොම කොළාතු කඩලා ජරා කරලා දැම්මා. ඒනොත් කම්පාවටපත් නොවී පුසදේව ස්වාමින් වහන්සේ නැවතත් බෝමළු ඇමදලා බෝධින් වහන්සේ බලාගෙන බුදුගුණ සිහි කළා. ඒ අවස්ථාවේදීත් තවදුරටත් මාරදීව පුත්‍රයා මොකද කළේ? වස්සෙක්ගේ වේශයෙන් ඇවිල්ලා බෝමරුව පුරාම පැන දුවමින් ජරා කරලා අපි විස්තර කරා. ඉතින් මෙන්න මේ විදිහට නැවත නැවත මේ ක්‍රියාව සිද්ධ වෙනකොට පුස්සදේව ස්වාමින් වහන්සේ තීරණ ගත්තා මේක නම් මාරදිව පුත්‍රයාගේ වැඩක් තමයි කියලා. ඇහුවා ඔබ මාරයා නේදයි කියලා. ඉතින් මාරදිව පුත්‍රයාගේ පිළිවෙතක් තියෙනවා මාරයාද කියලා ඇහුවාම බොරු කියන්නේ ඇත්තම කියනවා පිළිගන්නවා. ඉතින් අන්න ඒකයි මාරයාගේ තියෙන හොඳේනේ බොරු කියන්නේ නැහැ නේද? ඇති එතකොට මේ අය බලන්න කී බොරු බොරු කීයක් දවසකට කියනවද කියලානේ. ඒතර මාරයා ඒ ඇත්තෙන් හොඳකුත් තියෙනවා මාරයාගේ. පස්සේ මාරයා තමන් ප්‍රතිඥා කළාම පුසදේව ස්වාමීන් වහන්සේ ඉඳන් කිව්වා එහෙනම් ඔබට පුළුවන් නම් භාගිතුන් වහන්සේගේ බුදුරුව මවා පෙන්වන්න කියලා. ඉතින් අවස්ථාවේදී මාරදිව පුත්‍රයා බුදුරුව මවා පෙන්වුවා. පුසදේව ස්වාමීන් වහන්සේ කල්පනා කළා කෙලෙස් සහිත මාරයා මවාපු නිර්මිත බුදුරුවත් මෙච්චර ශෝභමාන නම් ජීවමාන බුදුරජාණන් වහන්සේ නික්ලේශ సంతානයක් ඇති ජීවමාන බුදුරජාණන් වහන්සේ කොච්චර ශෝභාමත් ඇද්ද කියලා ඒ අනුසාරයෙන් බුදුගුණ සිහි කරන්න පටන් ගත්තා. ඉතින් භාගිතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සිහි කරමින් බුදුගුණ සිහි කරන්න පටන් ගත්තා. ඊළඟට ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණම අරමුණු කරගෙන අනිත්‍ය සංඥාව වඩන්න පටන් ගත්තා. භාගිතුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව දැන් අනිත්‍යයි, අභාවයට ගිහිල්ලා යාන සියලු සංස්කාර අනිත්‍යයි. භාගිතුන් වහන්සේගේ සමසතලිස් දන්ත ධාතුන් වහන්සේලා අභාවයට ගිහිල්ලා ඒ සියලු සංස්කාර අනිත්‍යයි. අනාදි වශයෙන් ඒ විදිහට අනිත්‍ය සංඥා වැඩුවා. ඉතින් අනිත්‍ය වශයෙන් යමක් දකිනවා නම් ඒ සියල්ලම දුක් වශයෙන් දුක් වූ සෑම සංස්කාරයක්ම අනාත්ම වශයෙන් දකිනකොට මොකද වුනේ? විදර්ශනා ඥාන පිළිවෙලට වැඩිලා ගිහිල්ලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් පුසදේව මහරහතන් වහන්සේ සියලුම කෙලෙසුන්ගෙන් මිදී උතුම් වරහත් ඵලයට පත් වී වදාලා. එංගන් ඒ අවස්ථාවේදී මාරදිව පුත්‍රයා කනගාටුවට පත් වුණා. තමන් පැමිණියේ පුසදේව ස්වාමින් වහන්සේ මේ විදිහට අරහත්ත්වයට පත් වෙන එක වළක්වන්නයි. නමුත් අන්තිමට උනේ මොකද? මාරයා පරාජයට පත් වීමයි. ඉතින් අන්න ඒ විදිහට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයොත් මාර පරාජය සිද්ධ කරමින් සියලු කෙලෙස් නසා මහරහත් භාවයට පත් වුණා. ඉතින් අන්න ඒ නිසා මේ එළඹෙන වෙසක් සමයේ අපි හැමදෙනාම අදිෂ්ඨාන තබා ගනිමු පුස්සදේව මහරහතන් වහන්සේ වගේ අපි ජීවිතේ පිළිවෙලකට සකස් කරගෙන පිරිසිදුව පිළිවෙලට අපේ කටයුතු සෑම එකක් කරන්න අදිෂ්ඨාන තබා ගනිමු. ඒ වගේම කරන හැම ක්‍රියාවක්ම සිහි කල්පනාවෙන් යුක්තව භාවනා මානසිකාරයක් හැටියට සිද්ධ කරන්න උත්සාහවන්ත වෙමු. නිතර බුද්ධානුස්සති භාවනාවෙන් යුක්තවම මේ වගේම බුදුගුණ සිහි කරලා ඒ බුදුගුණ භාවනාව පාදක කරගෙන විදර්ශනා භාවනාවත් වඩන්ට අදිෂ්ඨාන තබා ගනිමු. ඒ අනුසාරයෙන් අපේ සීල සමාධි ප්‍රඥා වඩා වර්ධනය කරගෙන ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ මාරදිව පුත්‍රයාට ප්‍රකාශ කළ ඒ සිංහනාදය මේ මාර යුද්‍රයේදී මරුණත් කමක් නැහැ පරාජයට පත් වෙලා ජීවත් වෙනවට වඩා කියන අදිෂ්ඨානය හොඳින් තබාගෙන අපි හැමදෙනාම තම තමන්ගේ ශක්ති පමණින් මේ වෙසක් සමයේහි තම තමන්ගේ సంతానගත රාග ద్వේෂ මෝහ කියන මේ කෙලෙස් මාරයන් පරදවන්නට උත්සාහවන්ත වෙමු. ඉතින් අන්නේ අදහසත් ඇතිව මේ පින්වත් සෑම දෙනාම මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුනා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ සඳහා අනුග්‍රහ දායකත්වයේ දරන්නේ ඇලුවේ පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලක්ෂ්මණ ප්‍රනාන්දු මහතා, බිරිඳ, දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාති පිරිස, එවැගේ මේ ආයතනයේ සේවක කරන සෑම දෙනාම මීට වසර 15කට ප්‍රථමයෙන් අභාව ප්‍රාප්ත ආදරණීය පියාණන් වන බැනට් ප්‍රනාන්දු හා වසර 5කට පෙර අභාව ප්‍රාප්ත අයිඩී සැම්සන් පියාණන් ඇතුළු නමින් මියගිය සෑම දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තුවෙන් අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. තේ නිසා ඒ ජනිත කරගත්තා පුණ්‍ය සම්පatti අභාව ප්‍රාප්ත පියවරුන් ඇතුළු සියලුම ඥාතීන්ටත්පත් වේවා. මේ පින් අනුමෝදන් වන්නා වූ ඥාතිවරුන් සුඛී සුවපත් භාවයටපත් උතුම් නිවනින් සැනසෙත්වා කියා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා මේ සීල පුණ්‍ය ධර්මයන් ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහය අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වායි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම බලාපොරොත්තු වෙනවා සුජීවත්ව ජීවත් වෙන මව්වරුන් බිරිඳ දරුවන් සහෝදර සහෝදරියන් නෑදෑ හිතවතුන් ආයතනයේ සේවක මහත්මා මහත්මීන් ඇතුළු ධර්ම දේශනාව සවන් දෙන ලක්වැසි සියලුම දෙනාටත් කායික මානසික සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. ඒ වගේම තුම් බුදු දහම සියලු සත්‍යාගයේ හිතසුව පිණිස බෞද්ධ ආගුවන් විදුලිය හා රූපවාහිනිය නිර්මාණය කළ පූජ්‍යපාද දරණාගම කුසලදාම ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයටත් සහයෝගය දුන් සෑම දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරන අතරත ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන සියලු කුසල ධර්මයන් සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන පැතුමිනුයි මේ තායකත්වයේ දරන්නේ. ඒ නිසා මේ සිද්ධ කරගත්තා කුසල සම්පත්තිය මේ සෑම දෙනාටම තව තවත් දාන සීල භාවනා ආදී උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය පිණිස වේවා. කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා. සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලව ජීවිතත් සුවපත් වී මේ මාර පරාජය සිද්ධ කරමින් සියලු බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම හේතු ආශනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු.
සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පවත්වනු ලැබූ දේශකයන්න් වහන්සේ කුරුණෑගල ඇහැටු වැව කදුරු වැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමින්දයන් වහන්සේ ධර්ම දේශකයන්න් වහන්සේට මෙවැනි ආගමික ශාසනික සේවාවන් තවත් බොහෝ කලක් ඉෂ්ට සිද්ධ කරන්නට නිදුක් නිරෝගී සුව සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා සසර ගමන කෙළවර ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත් ලබන්නට මෙම ධර්ම දේශනාමය පින්කමත් උපනිශ්‍රය වේවායි අපි හැම දිනාම සාදු නාද දෙමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.